SBS Radio.
අදත් අපි නොදුරු සිනමාවෙන් සූදානම් වන්නේ තවත් ජාත්‍යන්තරයේ කතාබහට ලක්වුණු සිනමා නිර්මාණයක් පිළිබඳව කතාබහ කරන්නට. පසුගියදා ඔස්කා සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණු Shape of Water කියන චිත්‍රපටය පිළිබඳව කතාබහ කරන්නට අපි සූදානම් වන්නේ. ගියෙල්මෝ ඩෙල් ටොරෝ විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්‍රපටය පිළිබඳව කතාබහ කරන්නට අපි ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. ආයුබෝවන් භූපති. භූපති, මේ කතාබහ අපි ආරම්භ කරමු මේ චිත්‍රපටයේ තේමාවත් සමගින්. අපි මේ චිත්‍රපටයේ වර්ගීකරණය කරනකොට කියනවා මේක ඩාර්ක් ෆැන්ටසි කියන තේමාව යටතේ නිර්මාණය වුණු චිත්‍රපටයක් කියලා. නමුත් මෙහිදී අපි දකින ලෝකයේ යම් යම් වූ යථාර්ථවාදී තේමාවන් මේ චිත්‍රපටයට පාදක කරගෙන තිබෙනවා අධ්‍යක්ෂකවරයා විසින්. මේ ඩාර්ක් ෆැන්ටසි කියන තේමාව මේ චිත්‍රපටය තුළ කතාබහට ලක්වෙන ආකාරය පිළිබඳව ඔබගේ මතය අපි පළමුවෙන්ම දැනගන්නට කැමතියි භූපති.
ඔව් සංජය, මම හිතන්නේ ඉතාම හොඳ තැනක් අපේ සාකච්ඡාව පටන් ගන්න. මොකද මම හිතන්නේ සිනමාව කියවීමට ලෝකේ සිනමා අධ්‍යයනයක් විදිහට, සිනමා විශේෂ ක්ෂේත්‍රයක් විදිහට සැලකුවම සිනමාව කියවන්න පටන් ගත්ත, ඒ කියන්නේ විශේෂයෙන් 1970 ගණන් වලින් පස්සේ මනෝවිශ්ලේෂණය කියන විෂය සිනමාවට අදාළ කරගත්තට පස්සේ මේ ෆැන්ටසි ෆිල්ම් විශේෂයෙන් ජනප්‍රිය නොවන ආකාරයකට කියවන්න ගත්තා. මොකද අපි වචනයක් විදිහටම ගත්තත් ෆැන්ටසි කියන වචනයට සාමාන්‍ය සාහිත්‍යයේ හෝ එහෙම නැත්නම් ජනවහරේ තියෙන අදහසම නෙවෙයි මනෝවිශ්ලේෂණයේදී තියෙන්නේ, ඊට ආසන්න ඒ වගේම නමුත් ඊට පරස්පර අදහසක්. ඉතින් මට හිතෙනවා මේ චිත්‍රපටිය නැවතවරක් මනෝලිංගිකත්වය, මිනිසාගේ සමකාලීන මනෝලිංගිකත්වය කියන එක ඉතාමත්ම ගැඹුරින් ස්පර්ශ කරනවා. සහ අපි අර බොහෝ වෙලාවට මේ වැඩසටහනේ කතා කරනවා වගේ චිත්‍රපටියක් විසින් කොහොමද සමකාලීන දෘෂ්ටිවාදය රූපගත කරන්නේ කියන එකේදී මේ චිත්‍රපටියෙන් ඉදිරිපත් කරන අදහස් පද්ධතිය මම හිතනවා ඉතාමත්ම තීරණාත්මකයි කියලා. විශේෂයෙන් ගත්තොත් මට හිතන්නේ දෙතෝරෝගේ චිත්‍රපටියේ එක පැත්තකින් ඉන්න අපිට මේ වූන්ඩඩ් මොන්ස්ටර් කෙනෙක්, ඒ කියන්නේ තුවාල වෙච්ච සතෙක් වගේ මිනිස්සෙක් අපිට කියන්නේ මොන්ස්ටර් කෙනෙක් කියලා. අනිත් පැත්තකින් ඉන්නවා කතා කරන්න බැරි ගොළු තරුණ ගෑනු ළමෙක්, මේ එලිසා කියන ගෑනු ළමයා සහ ඇසිබියන් කියලා චිත්‍රපටයේදී හඳුන්වන මේ මොන්ස්ටර්, මේ යක්ෂයා අතර තමයි ගනුදෙනුව තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි මේ චිත්‍රපටිය බලපුවම දන්නවා මේ චිත්‍රපටිය අපි කියන මේක ස්ථානගත කරලා තියෙන ඉතිහාසයේ නිශ්චිත වෙලාවක, හරියටම ගියොත් 1962 වසරේ. ඒ චිත්‍රපටිය බොහොම සියුම් තරක එක කියවෙනවා හරියටම අවුරුද්ද 1962 වසර කියලා. කියන්නේ අපි දන්නවා සීතල යුද්ධය විශේෂයෙන් ජර්මනිය, රුසියාව සහ ඇමරිකාව අතර මූලික කරගෙන ඇතිවුණු සීතල යුද්ධයේ කූට ප්‍රාප්තියකට පත්වෙච්ච යුගයක්. විශේෂයෙන් මේ කාලේ අපි දන්නවා ස්පේස් රේස් එක පැත්තකින් මේ චිත්‍රපටියේ තේමා වෙලා තියෙන්නේ අභ්‍යවකාශයත් එක්ක බැඳිච්ච, ඒ වගේම වෙන රහස් පරීක්ෂක තේමාවක්. ඉතින් මේ සියලු කාරණා අතරේ වැඩ කරන සමාජ පන්තියේ චරිතයක් එලිසා කියන එක, වැඩ කරන සමාජ පන්තියේ, ඒ කියන්නේ කම්කරු පන්තියේ නියෝජනයක් තමයි චිත්‍රපටියේ තේමාව බවට පත් කරගෙන තියෙන්නේ. ඉතින් මේකදී අපි මේ දේශපාලනික කාරණයට එන්න කලින් අපි ආත්මීය කාරණේ බැලුවොත් මේ චිත්‍රපටියේ තියෙන අපේ ආත්මයට දැනෙන දේ අපි දන්නවා. සංජය, මිනිස්සු කතා කරනවා, කතාබහ කරනවා. මිනිස්සු කියන කෙනා මිනිස්සුනේ කතාබහ කරන්න පටන් ගත්ත දැන ඉඳලා අපි කියනවා. අපි කියනකොට ශිෂ්ටාචාරයට වසර අවුරුදු 5000ක් විතර වයසයි කියලා කියනකොට ඒකේ කාරණා දෙකක් අපි කතා කරනවා. මූලිකව එකක් තමයි මිනිස්සු වදා කරන්න පටන් ගත්ත එක තැනක නැවතිලා, අනිත් පැත්තෙන් අපි කතා කරනවා මිනිස්සු කතා කරන්න පටන් ගත්තා, මිනිස්සුන්ට කමියුනිකේට් කරන්න පුළුවන් වුණා කියලා. මේකත් එකම ඇතිවෙච්ච පශ්චාත්පත්යක් විදිහට අපි ඒකට කියන්නේ රිට්‍රොඇක්ටිව්, එහෙම නැත්නම් පසුආවර්තී කියලා එයා ගැඹුරු අර්ථකින්. ඒ තමයි අපි මෙහෙම කතා කරන්න පටන් ගත්තට පස්සෙම කතා කරගන්න බැරි ගැඹුරු සාරාර්ථයක් අපි ඇතුළේ ඉතුරු වෙනවා කියලා මිනිසුන්ට තියෙනවා හැඟීමක්. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපි කාට හරි ආදරය කරනකොට ඒ ආදරය කියන එක කියන්න බෑ, අපිට කියලා ඉවර කරන්න බැරි සාරය තමයි ඇත්තටම ආදරය කියලා ඉතුරු වෙන්නේ. මෙන්න මේක මනෝවිශ්ලේෂණයේදී සලකනවා ආත්මය නැමැති මිත්‍යාව ජීවත් වෙන තැන කියලා. ඒක මනෝවිශ්ලේෂණයේදී සලකන්නේ ඇත්තටම මිත්‍යාවක්, ඒ කියන්නේ ලැක් එකක් විදිහට. එහෙම කියන්න බැරි දෙයක් තියෙනවා කියලා අපි හිතනවා කියන එක. ඔබ ගත්තොත් මේ චිත්‍රපටියේදී හරිම ඉන්ටරෙස්ටිං දේ තමයි මේ ගෑනු ළමයා කතා කරන්න බෑ. ඒ වගේමයි ප්‍රධාන චරිත දෙකටම කතා කරන්න බෑ. ඒ තමයි මොන්ස්ටර්. මේ දෙන්නටම කතා කරන්න බැරි දෙන්නේ. ඒතර ලැන්ග්වේජ් එකක් නැහැ මේකේ, භාෂාවක් නැහැ මේ දෙන්න අතර මැද්දේ. ඒ වගේමයි අපි මනෝවිශ්ලේෂණයේ සලකන විශේෂයෙන් මියුසික් කියන දේ මේ ගැප් එක අපි අතරේ තියෙන මිනිස්සු අතර තියෙන ගැප් එක මකනවා කියලා අපි අතර තියෙන පරතරය මකනවා කියලා අපි හිතන මාධ්‍යයක්. ඒතර ඔබට මතක ඇති මේ චිත්‍රපටයේ මුලින්ම එලිසා මේ නපුරු මොන්ස්ටර් එක ගනුදෙනු ආරම්භ කරන්නේ මියුසික් එකක් ප්ලේ කරලා. ඉතින් මට හිතෙනවා හරිම ඉන්ටරෙස්ටිං මේ අරේන්ජ්මන්ට් එක කියලා. මොකද අපි චිත්‍රපටයේ පටන් ගද්දීම බැලුවොත් ඔබට මතක ඇති එලිසා හැමදාමත් අර බාත්ටබ් එකක වතුර බහගෙන ස්වයං වින්දනය දෙනවා. ලිංගික ස්වයං වින්දනය දෙනවා. අපිට දැනගන්න තියෙන දේ තමයි මේ සපාගේ පැමිණීමත් එක්ක මෙන්න මේ පුරුද්ද එලිසාගෙන් නැතිලා යනවා. මට හිතෙනවා මේ චිත්‍රපටිය ගොඩක් ෆැන්ටසි චිත්‍රපටි වගේම ගැඹුරු අර්ථයෙන් යටතේ ගත්තම අතිශයින්ම සංකීර්ණ මනෝලිංගිකත්වයක් එළිදරව් කරනවා කියලා. ඒක ප්‍රධාන රූපික තුනක් තියෙනවා. එකක් තමයි මේ කතා කරන්නේ ටික. අපි කියන ප්‍රී ලැන්ග්වේජ්. ඒ කියන්නේ ළමෙක් මිනිස් ශිෂ්ටාචාරයේ නීති හා පිළිවෙලට එන්න කලින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා වගේ ළමෙක් මවගේ තනපුඩුවෙන් කිරියෝරා බොමින් විනෝදයක් ලැබුණා. ඒක තහනම් කරලා නීතිය සහ පිළිවෙලට ගේනවා. මේක තමයි ෆ්‍රොයිඩ් කිව්වේ නීතිය සහ පිළිවෙල. එහෙම නැත්නම් පස්සේ කාලේ මනෝවිශ්ලේෂකයෙක් ප්‍රංශජාතික මනෝවිශ්ලේෂක ෂාක් ලකාන් කිව්වේ සිම්බොලික් ෆාද සංකේතීය පියාගේ නීතියට පැමිණීම කියලා. ඒතර මෙන්න මේ නීතියට පැමිණෙන්න බැරි වෙච්ච චරිත දෙකක් තමයි අපේ මූලික චරිත දෙක විදිහට ඉන්නේ. ඒතර එක පැත්තකින් අමනුෂ්‍යෙක් ඉන්නවා, අනිත් පැත්තෙන් මනුෂ්‍යෙක් ඉන්නවා. මේ මනුෂ්‍යයා සංකේත පිළිවෙලට ඇවිල්ලා නැහැ. මේක ගත්තොත් අපිට මෙටෆරිකලි හරියටම කියතේගේ සංජය විශේෂයෙන් අපිට මේකේ ආරම්භක දර්ශනය ෂේප් ඔෆ් වෝටර් චිත්‍රපටි ආරම්භක දර්ශනය ගත්තොත් එයාගේ ගේ වතුරෙන් පිරලා තියෙනවා අපිට පේන්නේ. ඒ වගේම එයා වතුරෙන් ඉඳලා තමයි හැම වෙලෙම නැගිටින්නේ මුල දර්ශන කීපෙදිම. අපිට මේක මෙටෆරිකලි මනෝවිශ්ලේෂණයක් දැන් කියවත හැකි එක්තරා ආකාරයක වෝටර් බෑග් එකක් විදියට. ඒ කියන්නේ අපේ අම්මගේ බඩ ඇතුලේ ඉන්න එළියට ආපු නැති කෙනෙක්ගේ වෝටර් බෑග් එකක් විදියට. මෙයාගේ මනෝලිංගිකත්වය උපවාසකව එතන වර්ධනය වෙලා නැති. ඔබට පේනවාටි මේකයක් කිසිම මිනිසියෙක් එක්ක ආදර සම්බන්ධයක් පවත් ගන්න නැහැ. සාමාන්‍ය අර අපි කියන රොමැන්ටික්. උදාහරණයක් විදිහට මේක ගත්තොත් එයාගේ සෙල්ඩා කියන චරිතයත් හරිම අලිංගිකයි. ඊට පස්සේ අපි ගත්තොත් ජිලේ කියන චරිතය මේක කතාන අපිට මේ පොතේ ගුරා වගේ මේ කතාව කියන කෙනාගේ චරිතය අර එයාගේ නිව අසල්වාසියා. මේ පිරිමි චරිතයක් අපිට ගොඩක් එයාගේ ලක්ෂණ පේන්නට තියෙනවා සමලිංගිකයෙක්ගේ ලක්ෂණ. අපිට එතකොට පේන්න තියෙන මෙතන හෙටරොලිංගික, ඒ කියන්නේ අපි කියන හෙටරොලිංගිකත්වයට යනකොට දෙති ද්විලිංගිකත්වයට යනකොට මෙන්න මේ චරිත ලක්ෂණ එකක්වත් අපිට ඒකට සමාන කරන්න බෑ. ඉතින් මට හිතෙනවා අපි මනෝවිශ්ලේෂණයේ භාෂාවෙන් කිව්වොත් මේක ප්‍රී ඉඩිපල්. ඒ කියන්නේ සංකේත නීතියට පත් වෙන්නට බැරි වෙච්ච මනුෂ්‍ය ආත්මයක කතන්දරයක් දේශපාලනිකව තානගත කරලා තියෙනවා කෝල්ඩ් වෝ එක ඇතුළේ කියලා. If I told you about her, what would I say? Perhaps I would just warn you about the tale of love and loss and the monster who tried to destroy it all. The thing we keep in that lab is an affront. Do you know what an affront is? Something offensive. That's right. We need to take it apart, learn how to work. Get him out. No. Don't do this. It's not even human. Do you have the asset? No! Honey, he's coming for you.
විශේෂයෙන්ම භූපත දැන් මේ චිත්‍රපටයේ අපි දකින මේ අද්භූත සත්වයා සමහරක් වෙලාවට දැන් ඔබත් මෙහිදී සඳහන් කළා අපි කියනවා මේ එක වෙලාවකදී මොන්ස්ටර් කෙනෙක් කියලා, තවත් වෙලාවකදී මේ සත්වයාව ගෝඩ් කෙනෙක්, එහෙමත් නැත්නම් දෙවි කෙනෙක් විදියට මේ චිත්‍රපටය තුළ හඳුන්වනවා. මේ කාරණය ඔබ දකින්නේ කොහොමද සිනමා විචාරකයෙක් විදියට?
හරියටම හරි සංජය, ඒක තමයි මේ අපි දැනට විග්‍රහ කරන්න ආපු එකේ තියෙන අතිශයින්ම ඊගාවට වැදගත්ම කාරණය. ඒ තමයි අපිට ඔබ අහුවා වගේ මේ දෙවියන් පිළිබඳව අදහසක් ගේනවා. ඒ කියන්නේ අපිට කියලා පේන්න තියෙනවා අර යා හිල් කරනවා, යා සනීප කරනවා, ටක් ගාලා තුවාලා අර හිමේ. නමුත් ඔබට පේනවාට යා ඉන්නේ වතුර ඇතුලේ හැම වෙලේම. මම අර කලින් කිව්ව උපමා රූපයකට එක්ක බැලුවොත් යා වතුරෙන් එළියේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි, මාළුවෙක් වගේ. ඒ වගේමයි යා ඉතාමත්ම මේ රාජ්‍ය හමුවේ, රාජ්‍යයේ විශාල ක්‍රූරත්වය හමුවේ ඛේදාන්තයකට පත් වෙච්ච, ඉවරයකට පත් වෙච්ච කෙනෙක්. ඒකට මුණ දෙන්න බෑ යාට. අපි කියනවා බෙලහීන දිව්‍යමය පත්‍යක් තියෙන්නේ. අපි දන්නවා සංජය 1960 කාලවකවානුව කියලා කියන්නේ ලෝකේ එක පැත්තකින් නීච්චේගේ ෆිලොසොෆි එක, නීච්චේගේ දර්ශනය ඇතුලේ ෆ්‍රෙඩ්‍රික් නීච්චේගේ ජර්මනියෙන් ආපු ඕකේද එක පැත්තකින් දෙවියන් ඉවරයි කියලා. අනිත් පැත්තෙන් ගත්තම පශ්චාත් නූතනවාදී ලක්ෂණ සංස්කෘතියට උරාගත්ත ගොඩ ප්‍රමුඛම යුගය 1960 දශකයේ. උදාහරණයක් විදිහට ලෝකේ ප්‍රධාන විශ්වාස පද්ධතියකින් කියනව ඉවර වෙලා ගියා 1960 න් පස්සේ. මිනිස්සු තදබල විදිහට වෙළඳපළක් පමණක් විශ්වාස කරන ජාතියක් බවට පත් වුණා. මම හිතනවා මේ පීරියඩ් එක ගත්තම මේ ගෝඩ්ගේ සංකල්පය රාජ්‍ය විසින් දෙවියන්ට පරිෂ්කරනවා තමයි අපිට පේන්නට තියෙන මේ චිත්‍රපටයේදී. ඒ දෙවියා එක පැත්තකින් යක්ෂාව රූපයක් පේන්නට තියෙනවා අපිට. අපි කියන ඩිවයින් වයලන්ස් එකක් කියලා. මං හිතන්නේ ඔබ 1960 න් පස්සේ ආවොත් මේ යුගය දෙවියොයි යක්ෂයයි අතරේ ඉර නැකිලා ගියපු යුගය. මීට පස්සේ තමයි අපි ආගමික අන්තවාදයේ කියන එකේ තියෙන රාජ්‍ය ත්‍රස්තවාදී මූලවර බරපතලම විදිහට. මේ අපි කියන ඩිවයින් වයලන්ස් එක දිව්‍යම හිංසනයක්, දෙවියන් වෙනුවෙන් කරන හිංසනයක් පිළිබඳව අදහස. මේකදී හරිම ඉන්ටරෙස්ටිං දේටම මේ ශානරය ගත්තම ඔබ අපි කතා කරපු ශානරය ගත්තම මේක විවිධ ශානර තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු සස්පෙන් කියන ශානරය ගත්තත් ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ බර්ඩ් චිත්‍රපටිය මට මතක් වෙනවා මේ වෙලාවේදී. හිච්කොක්ගේ සුප්‍රකට බර්ඩ් චිත්‍රපටිය ගත්තත් ඒකේ ඉන්නවා මේ කුරුල්ලෝ මොන්ස්ටර්ස්ලා විදිහට. මේක ජනප්‍රිය සිනමාවේ ප්‍රමුඛ ආකෘතියක්. ඒ කියන්නේ එළියේ ඉන්නවා මොන්ස්ටර් කෙනෙක්, මේ මිනිස්සු අහිංසක මිනිස්සු කට්ටියක් ඒකට මූණ දෙනවා. උදාහරණයක් විදිහට මේ දවස්වල ඉතර ගත වෙන ජුරැසික් වර්ල්ඩ් කියන චිත්‍රපටියේ ඉඳලා මම හිතන්නේ ඔය විවිධාකාරයේ සත්තු මකුළුව ලොකු වෙලා කූඹියෝ ලොකු වෙලා විවිධාකාරයේ නගරවලට ප්‍රහාර එල්ල කරනවා, එහෙම නැත්නම් ඒලියන්ස්ලා රිඩ්ලේ ස්කොට්ගේ ඒලියන් වගේ චිත්‍රපටිය ගත්තත් මේ මොන්ස්ටර් කෙනෙක් ඉන්නවා නගරේ විනාශ කරනවා කියලා කියන. මෙන්න මේකේ සම්භාව්‍ය සිනමාවට බර අතරමැදි සිනමාව ගත්තොත් මේක හරිම ඉන්ටරෙස්ටිං වෙනසක් කරනවා. ඒ තමයි මේ මොන්ස්ටර් මානවවාදයකට ගේනවා. මේ මොන්ස්ටර් මොන්ස්ටර් තුල මානවවාදයක් දකින්නවා. එළියේ ඉන්න මිනිහයාටත් වඩා යහපත් මොන්ස්ටර් කෙනෙක් අපිට හම්බ වෙනවා. යහපත් යක්ෂයෙක් හම්බ වෙනවා. මෙන්න මේ සතා තමයි අපිට ෂේප් ඔෆ් වෝටර් කී තියෙන්නේ. මේක හරිම ඉන්ටරෙස්ටිං කියලා මම කිව්වේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ මොන්ස්ටර්ගේ පැවැත්මක් නැවැත්ම කියන්නේ මොකක්ද? අපිට තවදුරටත් විශ්වාස කළ හැකි එළියක් නැති වෙලා දිනවා. මේක මම මේක ගන්න එපා පටු අර්ථයකින්. මම කියන්නේ ඉතාම පුළුල් අර්ථයකින්. ඒ කියන්නේ අපි තවදුරටත් මම හිතන්නේ ලෝකේ බොහෝ දෙනෙක් ආගම කියන පද්ධතිය බරපතල විදිහට විශ්වාස කරන්නේ. ඒක චාරිත්‍රාත්මක විදිහ විතරයි තියෙන්නේ. ඒ වගේමයි අපි දේශපාලනය කියන මහා නිමැවුම්, මේ කියන්නේ පොදු නිමැවුම්. මේ දේශපාලනය ආගම කියලා කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ මිනිස් සාමූහිකයන් නිර්මාණය කරපු ප්‍රධාන අක්ෂයන්නේ. මෙන්න මේක සැක කටයුතු යටවට පත් වුණා කෝල්ඩ් වෝ එකෙන් පස්සේ. දේශපාලනය ගත්තත්, ආගම ගත්තත්, අධ්‍යාපනය ගත්තත් අපි ආත්මයන් ඇතුළට හැරිච්ච මිනිස්සු බවට පත් වුණා. අපි අපිවම තමයි විශ්වාස කරන්නේ. දැන් අපිට ධනාත්මක චින්තනය වගේ දේවල් උන් කියලා ඔබ විශ්වාස කරන්න. ඔබට පුළුවන් මේ දේ කරන්න. අපි කියනවා ලෝක පරිසරය විනාශ වුණත් ගෙදර වගා කරන්න. ගෙදර වගා කරොත් ඇති කියලා. අපි මහේක්ෂාරගල කියන එක අතහැරලා අපේ ආත්මයේ ඇතුළට ගිහිල්ලා අපේ ආත්මයේ යක්ෂයා වුණත්, යක්ෂයතුළේ වුණත් අපි රාමයක් දකින්න පුරුදු කරලා තිනවා. මම හිතනවා මේක තමයි චිත්‍රපටියේ, ඒ කියන්නේ යක්ෂයා සහ දෙවියා අතර ඉර මකලා දාලා තිනවා. අපිට දෙවියා විදිහට හම්බ වෙන්නේ තවදුරටත් අර මේ ප්‍රසන්න, ප්‍රභා සම්පන්න, ආලෝකමත් කෙනෙක් නෙවෙයි, ඩාර්ක් මොන්ස්ටර් කෙනෙක්.
භූපති, දැන් මේ චිත්‍රපටය ගත්තාම තවත් එක් කාරණයකට මා අවධානය යොමු කරන්නට කැමති. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ එන වර්ණ සංයෝගය. දැන් අපි කියනවා මේක මේ කොළපැහැයට හුරු වර්ණ සංයෝගයක් තමයි මේ චිත්‍රපටේ භාවිතා කර තිබෙන්නේ. මේ කාරණයත් එක්ක මේ කොළපාට කියන කාරණේ මේ චිත්‍රපටය තුළ ප්‍රධාන වශයෙන් භාවිතාවන තන් කීපයක් තිබෙනවා. අපි දන්නවා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන මේ මයිකල් ෂැනන් විසින් පනපෝන චරිතය. ඔහු මේ ග්‍රීන් කියන ග්‍රීන් කලයක ෆියුචර් එක කියන කාරණය ඔහු කියන්න වෙලාවක උත්සාහ කරනවා. ඒ වගේම මේ අපි දන්නවා මේ එලීසා කියන චරිතය සහ ජයිල්ස් ඔවුන් මේ අනුභව කරන මේ පයි එක කොළපැහැයට හුරු ලයිම් පයි එකක්. ඒ වගේම රිචඩ් ස්ට්‍රක්ලන් මෙහිදී අනුභව කරන මේ ලොලි එක කොළපැහැයට හුරු ලොලි එකක්. මෙන්න මේ වගේ මේ කොළපැහැය මේ චිත්‍රපටය තුළ භාවිත කිරීම පිළිබඳව ඔබගේ මතය මොකක්ද?
ඔව් සංජය, නැවත වරක් අපිට ඉතාමත්ම අපි කියනවා ඒ කියන්නේ ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක්. ඒක මොකද අපිට ඒක ෆියුචර් එකක් විදිහට තමයි හම්බ වෙන්නේ චිත්‍රපටිය. ඔබ කිව්වා වගේ මේ කොළපාර සහ නිල්පහයත් ඒ වගේම පාවිච්චි වෙන ඒ සතාගේ අර ඇඟේ යා අර ප්‍රබෝධමත් වෙනකොට යා හීල් කරන්න යනකොට යා ඇඟේ පත්තු වෙන්නේ නිල්පාට. හරියට ඇවටා චිත්‍රපටිය වගේම අපි ගත්තොත් මේ කොළපාර සහ නිල්පාට අපිට පෘථුවිය පිළිබඳව, එහෙම නැත්නම් නේචක පිළිබඳව තම අධිපති වර්ණය විදිහට පාවිච්චි වෙන්නේ. අපිට චිත්‍රකලාවේ ඉඳලම කොළ සහ නිල් කියලා කියන්නේ back to the nature කියන අදහසේ තියෙන ප්‍රධානම කලර් තීම් එක. මෙන්න මේ කලර් තීම් එක සැලකුවොත් මේ චිත්‍රපටයේදී මම හිතනවා මේක ඔබ ගලුවොත් ඒක සෙට් ඩිසයින් එකේ ඒකේ දර තියෙන බඩු භාණ්ඩ, වාහන, දොරරෙදි මේ වගේ ජනේලෙන් එළපිටට රාත්‍රී ආලෝකය මේ ගොඩක් තැන් වල හරිම වෙනත් වර්ණ සමග සම්මිශ්‍රණය කරමින් හරිම කලර්ෆුල් ආකාරයකට සාමාන්‍යම ෆැන්ටසි චිත්‍රපටි වල එන ආකාරයකට, නමුත් බරපතල වටිනාකම කොළ සහ නිල් පාට දෙමින් සිනමා චාරූපකරණයක යෙදিলা තියෙනවා. මම මේක උදව් කරගන්නවා මම අර කලින් කියපු විශ්ලේෂණයට. ඒ තමයි අපි මේ එලීසාගේ සහ ඇම්ෆිබියන් කියන මේ සත්වයාගේ චරිතයත් එක්ක ගත්තොත් මම ඒක කිව්වා පූර්ව ඉඩිපල්. ඒ කියන්නේ අපි ශිෂ්ටාචාරයට පෙරමිනට පෙර, ඒ කියන්නේ මානසිකව වැඩි විදියට පත් නොවිච්ච චරිතයක්. උදාහරණයක් විදිහට මේ එලීසාගේ චරිතය ගත්තොත් අපිට පේන්නේ ඒ ළමයා අපිට ෆිල්ම් එකේදී දැනගන්න හම්බ වෙනවා මෙයා අනාථ දරුවෙක්. මෙයාට අම්මා තාත්තා ඉඳලා නැහැ. මෙයාට මොකද උනේ කියලා දන්නේ නැහැ. මෙයාගේ බෙල්ල කැපුම් පාරක් තියෙනවා. මෙයා ගොළු වුණාට මෙයාට දේවල් ඇහෙනවා. එතකොට මෙයාගේ කතා කිරින්නේ නැති එක ශාරීරික ආබාධයක්ද එහෙම නැත්නම් යම් මානසික ආබාධයක් නිසා සිදුවෙච්ච දෙයක්ද කියන ප්‍රේලිකාල සිතපටිය විසින් විසඳන්නේ නැහැ. මම හිතනවා අර කියපු සංකේතීය නීතිය එහෙම නැත්නම් සංකේතීය පියා අපි මනෝවිශ්ලේෂණයේදී කතා කරන මේ සිම්බලික් ෆාග එක සිම්බලික් කරණයට සංකේත කරණයට ලක්වීමේ අසමත්කම නිරූපණය වෙන කලකීම් එකක් ඒක කියලා. ඒ කියන්නේ අපි කිව්වොත් පූර්ව ළමා තත්ත්වයක්. ඒ කියන්නේ ළමයෙක් බවට පත් වෙන්නට කලින් තියෙන මනෝලිංගිකව අපි ගත්තොත් ඒ කියන්නේ වැඩිහිටියෙක් බවට පූර්ණව පත් නොවිච්ච සෙටප් එකක් තමයි. මම හිතන්නේ මේ චිත්‍රපටින් හදලාදී උදාහරණයක් විදිහට අපි නිපැද්ද මේ චිත්‍රපටිය නිතරම පාවිච්චි වෙන දේ තමයි බිත්තරය. අපි දන්නවා ඒක සරියලිස්ටික් පේන්ටින් වල ඉඳලා සල්වදෝරේ ඩාලි වගේ කෙනෙක්ගේ චිත්‍රවල ඉඳලා මනෝවිශ්ලේෂණයේ ආභාෂය තියෙන එහෙම නැත්නම් රෙනේ මාගරට් වගේ චිත්‍ර ශිල්පියෙක් ඉඳලාම බිත්තරය කියන එක 920-30 ගණන් වලින් පස්සේ චිත්‍රකලාවෙන් ඇවිල්ලා ඉන්පස්සේ සිනමාවටත් ඒක ආවා බරපතල විදිහට උපමාවක් විදිහට. මට හිතුණා මේ චිත්‍රපටියේ මේ සතාව කන්ට්‍රෝල් කරගන්නේ බිත්තරයක් දීලා. අනිත් පැත්තෙන් විශාල වශයෙන් වතුරත් එක්ක කරන ගනුදෙනුවක් මේ චරිත දෙකම. ඒක ඇතුළේ ගත්තොත් මට හිතෙනවා මේ දෙකම අපිට ළමා භාවයෙන් නිදෙන්න බැරි වෙච්ච. එහෙම නැත්නම් අපි මේ කෝල්ඩ් වෝ එකෙන් පස්සේ අපි නැවත වරක් වැඩිහිටියෝ හැමෝම ළමයින් වෙන්න හදනවා. ළමයින් වෙන්න හදන එහෙම නැත්නම් අපි අපේ තුරටම යන අපේ ඇතුළටම යන එළිය ප්‍රතිරෝධතාවලට මුහුණ දෙන්නේ නැති මනෝලිංගික ව්‍යුහයක් පෙන්වන්න තමයි කියලා මගේ අදහස මේ කාරණේ ඉන්නේ. ඒ විතරකුත් නෙවෙයි අපි තවත් ඊටට ගැඹුරට එක ස්ටෙප් එකක් ගියොත් සංජය මේ චිත්‍රපටියේ මේ කතානායකයා ඉන්න ලොකේෂන් එක අවකාශය ගෘහ නිර්මාණාත්මකව ගත්තොත් මෙයා ඉන්නේ සිනමා එකක් උඩ. අපි දන්නවා මනෝවිශ්ලේෂණයේදීත් අපි සිනමාව කියන එක ගොඩක් වෙලට පාවිච්චි කරනවා ඉමේජිනරි එකක් විදියට, පරිකල්පනයක් විදියට. මනෝවිශ්ලේෂණයේදී මනෝලිංගික අපේ ඕන කෙනෙක්ගේ මනසේ තල තුනක් කතා කරනවා. ඉමේජිනරි, සිම්බොලික්, රියල් කියලා. අපි සිම්බොලික් කියලා කියන්නේ අපි අතර තියෙන ගනුදෙනුවට. ඒ කියන්නේ මමයි ඔබයි මෙහෙම කතා කරනකොට හරි ඕනෑම ගනුදෙනුවකදී අපි විශ්වාස කරනවා ඔබ ඉන්නවා කියලා. පරිකල්පනය කියලා කියන්නේ මම තනියෙන් ඔළුවෙන් හිතනවා. යත කියන මානෙ ඇවිල්ලා අපිට තේරුම් ගන්න බැරි මානෙ. හැම වෙලේම අපිට සිද්ධියක් වෙනවා තේරුම් ගන්න බැරි. මේ චිත්තපටිය නම් මේ සතා එක්ක මෙයාගේ තියෙන ගනුදෙනුව. අපිට ඒක තේරුම් ගන්න බෑ. නමුත් අපි තේරුම් ගන්න බැරි හින්දාම අපි ඒකට අර්ථපද්ධතියක් එකතු කරනවා. මේක විශාල උත්තුංග ආදරයක් කියලා. මම හිතනවා ඒ මනෝලිංගිකව ගත්තත් ඉමේජිනරි ලේයර් එකක නෙවෙයි මේගොල්ලන්ගේ ජීවිතේ තියෙන්නේ. පරිකල්පනීය ලේයර් එකක නෙවෙයි. ඒ සිනමාව ශාලාව තියෙන ලේයර් එකේ නෙවෙයි. ඊට වඩා උඩ බොහොම අපි ගත්තොත් ඊට වඩා ඒක උඩම තිබ්බක් ඊට වඩා අර සමාජ පන්තිමේ වශයෙන් සුන්දරත්වයේ වශයෙන් මේ අනවක වශයෙන්ම පැටලුම් සහගත අවකාශයක තමයි මේ උඩ කුලීකාරයෙක් විදිහට එයා ජීවත් වෙන තැන තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මේ සිනමැටික් අරේන්ජ්මන්ට් එක ඉතාමත්ම උදව් කරනවායි කියලා මේ චරිතයේ තියෙන අවවර්ධිත මනෝලිංගික තත්ත්වය නිරූපණය කරන්න චිත්‍රපටිය පුරාවටම.
බොබදී මේ කාරණෙන් එහාට ගිහිල්ලා අපි අවසන් වශයෙන් කතා කරොත් එහෙම ගියල්මෝ ඩෙල් ටොරෝගේ මේ චිත්‍රපටයේ ද ෂේප් ඔෆ් වෝටර් කියන චිත්‍රපටය තුළ සිනමාත්මක කරුණු කාරණා භාවිතා වෙලා තියෙන ආකාරය පිළිබඳව ඔබගේ මතය අවසන් වශයෙන් මම දැනගන්නට කැමතියි.
ඔව් මට හිතෙනවා ඒ කියන්නේ සිනමාත්මක කියලා කිව්වම මේකේ සිනමාවේ සාරාංශය කියන්නේ අපි ගත්ත සිනමා කෘතියකින් අවසාන වශයෙන් එන අදහස මොකක්ද කියලා බලපුවම මම අර කලිනුත් කිව්වා වගේ මේ චිත්‍රපටියෙන් නැවත වරක් පෙන්නලා තියෙන්නේ අපිට එළියෙන් හිටපු පරිබාහිර සතුරා අපේ තුලමයි ඉන්නේ කියන එක. ඒ සතුරායට ප්‍රේම කරන යුගයක්. ඒ කියන්නේ අපි මනෝලිංගිකව ඉවත් කරන අපි යක්ෂයා විදියට පෙන්නපු රූපිකයක් මේ චිත්‍රපටයේ විසින් නැහැ. යක්ෂෙක් නෙවෙයි කියලා පෙන්නලා තියෙනවා. මේක මට හිතෙනවා හරිම ඉන්ටරෙස්ටිං කියලා. මොකද අවසානයේදී අපි දකින දේ තමයි මේකට අනන්‍ය වෙලා මේ මොන්ස්ටර්ව අපි මුදා හරිනවා. වතුරට මුදා හරින්න තමයි මේ කට්ටියම ව්‍යාපෘතියක් කරන්නේ. ඊට මුදා හරිනවා විතරක් නෙවෙයි එළියට ඒ ගමනට එකතු වෙනවා. මේක නම ඒ කියන්නේ අහිංසක ආකාරයකට මානවවාදී ආකාරයකට කියවන්න කැමති නෑ මේ චිත්‍රපටියේ මේ දර්ශනය. මොකද එළියෙන් මතුපිටින් අපි චිත්‍රපටියක පෙන්වන කතා රසය හෝ චරිත ලක්ෂණ වෙනුවට අපි බලන්න ඕනේ මේ චිත්‍රපටියේ හැම වෙලෙම යටිතලෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඇයි මේ චිත්‍රපටිය මේ කෝල්ඩ් වෝ පීරියඩ් එකේ ඉදිරිපත් කරේ කියලා. මම හිතනවා ඒ ඕනෑම විපරීත ආශාවක් අපිට දැන් ඉස්තකර ගන්න පුළුවන් වෙනකොට. ඕනෑම විපරීත ආශාවක් ඕනෑම දෙයක් උල්ලංඝනය කරන්න පුළුවන් කියන තත්ත්වයට අපි ඇවිල්ලා ඉන්නවා. මම හිතනවා අපේ යක්ෂයා අපි තුල ඉන්න මනෝවිශ්ලේෂණයේ භාෂාවෙන් කියනවනම් අපේ තුල ඉන්න නෙගේෂන් එක නිෂේධය අපි වරදවා කියවීමකට ලක් කරලා ඒ යක්ෂයාට එළියට එන්න ඉඩ දීපු යුගයේ පිළිබඳව සංකේතී චිත්‍රපටයක් තමයි ෂේප් ඔෆ් වෝටර් කියලා කියන්නේ.
හොඳයි, අපි අද නොදුටු සිනමාවෙන් කතා බහ කළේ ද ෂේප් ඔෆ් වෝටර් කියන චිත්‍රපටය පිළිබඳව. ඒ සමගින් අපි අද නොදුටු සිනමාව නිමවටපත් කරන්නට සූදානම් වන්නේ. එළබෙන මාසෙදිත් අපි සූදානම් තවත් මෙවන් සිනමා නිර්මාණයක් පිළිබඳව කතා බහ කරන්නට. ඔබට පුළුවන් මෙවර නොදුටු සිනමා විශේෂංගය සහ පසුගිය නොදුටු සිනමා විශේෂංග සමගින් එක්වන්නට අපගේ වෙබ් අඩවිය sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. ඒ වගේම අමතක කරන්නට එපා අපගේ මාසික විශේෂංග සඳහා වූ වෙනමම අංශයක් වෙබ් අඩවිය තුළ තිබෙනවා. මෙම අංශය ඔස්සේ ඔබට පුළුවන් නොදුරු සිනමා ඇතුළු අනෙකුත් මාසික විශේෂාංග සමගින් එක්වන්න.
Hear more stories in your language by visiting sbs.com.au.